అనురా దిశానాయకునితో
గరు కథానాయకతుమని మెదవచ్చ ఉసాయిపార అంక తున ఎలైరక్ దహాయదరణ స్థానే పదించి డీకే జయతిలక మహతాగే లెబును పెస్సమక్ద మాతలే దుమ్కలవత్త బంగళావత్త అంక ఎకులహదరణ స్థానే పదించి కేపీ టైటస్ మహతాగే లెబును పెస్సమక్ద పిలియంద మాప్పే పిఎస్ పెరేరా మావత్ అంక 107 దరణ స్థానే పదించి లానల్ పద్మశ్రీ జయసింగ మహతాగే లెబును పెస్సమక్ద పిలిగన్ను
రోహణ దిశానాయకత్వం
గరు కథానాయకత్వమని మాతరే కచ్చేరియ పార అంక 40 సేన కాంట్రాక్టర్స్ ఆయతనై ఎంపీ సిరనాయక మహతాగే లెబును పెస్సమ పిలిగన్నమి
ఇషాక్ రహుమాన్ మెత్తుమ
గరు కథానాయకత్వమని ఇప్పలగమ కుంజికులము అంగ 26 దరుణే స్థానేది పదింజి జే కుసుమలతా సెనవి సేనాధీర మహాత్మీంగే లెబును ప్రత్యమద పిలిగనిమి
గరు నలిన్ ఫెర్నాండ్ మెత్తుమ
గరు కథానాయకతుమని జాయల పారిస్ పెరా మావత అంక 80 తుణ ధరణ స్థానే పదించి ఎడ్వర్డ్ జాన్స్ మహతాగే లెబును పెస్సమక్ద రాగమ మగుల్ పకున అంక 81 ధరణ స్థానే పదించి ఎంఐ యాపాగే మహతాగే లెబును పెస్సమక్ద పిలిగన్నుమి
పెత్సం మహాజన పెత్సం కారక సభ వాటి యమకరం లభి వాచిక పిలుతురు అపేక్ష కరణ ప్రశ్న චමින්ද විජේසිරිමන්තුමා.
ඊළඟ ප්‍රශ්න අහන ගරු කතානායකතුමනි.
රාජ්‍ය සේවා
කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
වේලුකුමා මන්ත්‍රීතුමා.
ආනව ගරු කතානායක.
ගරු කතානායකතුමනි ගරු වේලුකුමාර් මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේය. අයන්න ඕ ආයන්න අධ්‍යාපන ලබන සිසුන් සංඛ්‍යාව 160කි. ආයන්න දෙක භාවිතයේ පවතින පන්ති කාමර සංඛ්‍යාව 5කි. ආයන්න තුන භාවිතා කරන මුළු බිම් ප්‍රමාණය වර්ග අඩි 1330කි. ආයන්න එක අදාළ ආයතනය විසින් සිදු කරන ලද භූ සමීක්ෂණයක් මගින් මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය අධික බෑවුම් සහිත ස්ථානයක පිහිටීම හේතුවෙන් එය කඩා ඉවත් කිරීමට නිර්දේශ කර ඇත. එයන්න දෙක එම ගොඩනැගිල්ල භාවිතයෙන් ඉවත් කරන ලෙස දන්වා ඇති බව දන්නේද ඔහු. මේ වන විට එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. එයන්න නව 90/25 දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු සකස් කර ඇත. ඒ අනුව යන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමාට පැහැදිලි උත්තරයක් ලබා දීම පිළිබඳව. ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ උත්තරයේදීම ප්‍රශ්නය මෙතන අඳුනගන්න පුළුවන් වෙලා තියෙනවා. ළමයි 108ක් ඉගෙනුම ලබන මේ ප්‍රාථමික පාසලේ පන්ති කාමර පහයි තියෙන්නේ. ඒ තිබ්බ පාසලේ තිබ්බ ප්‍රධානම ගොඩනැගිල්ල දැනට නිර්දේශය කරලා තියෙනවා කඩා අයින් කරන්න කියලා. පසුගිය දවස්වල මානවර දිස්ත්‍රික්කයේ භූකම්පාවත් වාර්තා වෙනවා. මෙම පාසල ගරු අමාත්‍යතුමනි අකුරණ සායිරා ජාතික පාසල 1000 ස්කූල් ස්කීම් එකට ගත්තාන් පස්සේ එතන තිබ්බ ප්‍රාථමික කොටස මේකට එකතු කරලා තියෙනවා. ඒකයි ළමයි ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. ඉතින් දිගින් දිගටම මේ ප්‍රශ්නය ඒ පාසලට මුණ දීලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේකට මේ අවුරුද්දේ ප්‍රතිපාදනයක් වෙන් කරලා විශේෂ අවධානයක් යොමු කරලා ප්‍රතිපාදනයක් වෙන් කරලා මේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවද කියන එක මම ඉල්ලන්නේ ඔබතුමාගෙන්.
ගරු මන්ත්‍රීතුමා පැහැදිලි ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වුණේ මොන හේතුවක් නිසාද කියන එක ඔබතුමා සඳහන් කළ පරිදි හේතුව පැහැදිලි. හැබැයි ගොඩනැගිල්ල එතන තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒක අවදානමක් නිසා. ඒ නිසා තමයි ගොඩනැගිල්ල ඉවත් කරන්න තීරණය කළේ. ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා ඉල්ලා සිටින පරිදි ඒ සඳහා යම්කිසි මුදල් ප්‍රතිපාදනයක් වෙන් කිරීමට අපි කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. ගාව ප්‍රශ්නය ගරු ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමායිද.
ගරු කතානායකතුමනි දැන් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් නගරේ පාසල් 45ක් වහලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමා තීරණයක් ගන්නවද? මොකද ගරු කතානායකතුමනි මාස දෙකකට කලින් මහනුවර කොරෝනා තිබ්බේ නැහැ. හිරගෙදර ගෙනාවා. ඉස්පිතාලට දුන්නා. මාකට් එකට දුන්නා. බෝගම්බර ගමට දුන්නා. මහයියාවේ කුණු සුද්ධ කරන අය හිරගෙදර සුද්ධ කරන්න එනවා. ඒගොල්ලෝ හැමතරම මේක බෝකිරුවා. ඉතින් මේක තේරෙන්නේ නැද්ද? මම කීප සැරයක් ඉරකාරයේ 800ක් ගෙනාවා 150ක් කොරෝනා. මේ කොරෝනා නැති නගරයකට මෙහෙම ලෙඩ්ඩු දාලා දළදා වහන්සේ වැඩ සිටින නගරය ආරක්ෂා කරන්න ඔබතුමාලට උවමනාවක් නැද්ද?
නෑ නෑ උවමනාවක් නැතිව නෙමෙයි. පාසල් පිළිබඳ ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට පිළිතුර මම දන්නවා පාසල් 45ක් වහලා තිබෙනවා. දැන් ඒ තීරණ ගන්නේ ඒ පාසල්වල විදුහල්පතිවරුන් ඒ විද්‍යාලය සඳහා පත් කරන ලද කමිටු ඒ අය තමයි මේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව ඒ තීරණ ගන්නේ. අපි කුලමින් තීරණ ගන්න ප්‍රායෝගික නැහැනේ ගරු මන්ත්‍රීතුමා. මේ පාසල විවෘත කරනවා අනිත් විවෘත කරන්නේ නැහැ කියලා. එතකොට ඒ බලධාරීන් තීරණය කළා තිබෙනවා ඒ පාසල් 45 විවෘත කරන්න බෑ කියලා ඔබතුමා සඳහන් කරන හේතුව නිසා. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට ඒ තත්ත්වය වෙනස් කළා ඒ පාසල් විවෘත කිරීමට අපි උත්සාහ ගන්නවා මන්ත්‍රීතුමා.
හරි. හරි බොහොම ශුද්ධි. හරි. ශාන්ත බණ්ඩාර මහත්තයා වෙළඳැමතුමනි.
මම අහනවා.
ගරු කතානායකතුමනි
අඩු ආදායම්ලාභී පවුල්වලින් රජයේ විශ්වවිද්‍යාලවලට තෝරාගනු ලබන සිසුන්ට අමතරව උසස් පෙළ විභාගයේ ඉහළ කුසලතා පෙන්වන සිසුන් සඳහාද මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වර අරමුදලක් ලබා දෙනවා. මම ඒ පිළිබඳ විස්තරයක් මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැතියි. මහපොළ ශිෂ්‍යත්ව සඳහා සුසුකන් ලබන සිසුන් තෝරා ගැනීම මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් තමයි සිදු කරන්නේ. වාර්ෂික විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසුන් වෙත මහපොළ ශිෂ්‍යත්වය සඳහා සිසුන් තේරීමේ ඉල්ලුම් පත්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් යවනු ලැබේ. ඒ අනුව ශිෂ්‍යත්වය සඳහා තේරීමේ නිර්ණායක අනුව සුසුකම් ලබා ඇති ශිෂ්‍ය නාම ලේඛනය මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට යවනු ලැබේ. රජයේ විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා අඩු ආදායම් ලාභී සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වේ. වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන් අතරින් ඉහළ කුසලතාවයක් පෙන්වූ සිසුන් සඳහා කුසලතා ශිෂ්‍යත්ව සහ අඩු කුසලතා දැක්වූ සිසුන්ට පවුලේ වාර්ෂික ආදායම අනුව සාමාන්‍ය ශිෂ්‍යත්ව හිමිකම් ලබයි. 2020 වර්ෂයේ 2018-19 අධ්‍යයන වර්ෂයට අදාළව රජයේ විශ්වවිද්‍යාලවලට බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 30,000ක් පමණ වන අතර ඒ අතුරින් 14,969ක්, ඒ කියන්නේ 50% සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයේ පිරිනමන ලදී. කුසලතා ශිෂ්‍යත්වය සඳහා රුපියල් 5,050ක මුදලක් වාරිකයක් ගෙවන අතර මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් වාර්ෂිකව ලබා දීමට අනුමත කරන මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 10%ක් කුසලතා ශිෂ්‍යත්වය සඳහා වෙන් කෙරේ. එම 10%ේ ප්‍රමාණය සියලුම පාඨමාලා අතර සමානුපාතිකව බෙදාහැරේ. 2018-19 වර්ෂයට අදාළව කුසලතා ශිෂ්‍යත්ව ලබා දීම පහත් සඳහන් පරිදි වේ. ජෛව විද්‍යා ශිෂ්‍යත්ව 340යි, භෞතික විද්‍යා ශිෂ්‍යත්ව 277යි, වාණිජ්‍ය ශිෂ්‍යත්ව 293යි, කලා පොදු 476යි, ඉංජිනේරු තාක්ෂණ වේදේ 66යි, ජෛව පද්ධති තාක්ෂණ වේදේ 48යි, මුළු සංඛ්‍යාව 1,500යි. ඊළඟට ගරු කථානායකතුමනි, සාමාන්‍ය ශිෂ්‍යත්වය සඳහා රුපියල් 5,000ක වාරිකයක් ගෙවන අතර එම වාරිකය සඳහා මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් රුපියල් 2,550ද භාණ්ඩාගාර දායක මුදල 2,450ක්ද වේ. 2018-19 අධ්‍යයන වර්ෂය සඳහා ලබා දුන් සාමාන්‍ය ශිෂ්‍යත්ව සංඛ්‍යාව 5 දැක්වෙන පරිදි වේ. ජෛව විද්‍යා 362යි, භෞතික විද්‍යා 2,489යි, වාණිජ්‍ය 2,634යි, කලා පොදු 4,284යි, ඉංජිනේරු තාක්ෂණ වේදය 596යි, ජෛව පද්ධති තාක්ෂණ වේදය 435යි, 13,500යි. මේ සඳහා වැය කරන ලද මුළු සමස්ත වියදම රුපියල් මිලියන 182යි. මහපොළ ශිෂ්‍යත්වය ලබා දීම සඳහා සලකා බලන පවුලේ වාර්ෂික ආදායම 105%ට අඩු පවුල්වල සිසුන්ට වුවද මහපොළ ශිෂ්‍යත්වයන් නොලැබෙන අවස්ථා ඇත. මහපොළ අරමුදලේ මූල්‍ය තත්ත්වය අනුව වාර්ෂිකව වෙන්කුණු ලබන ශිෂ්‍යත්ව සංඛ්‍යාව තීරණය කරන අතර එම ශිෂ්‍යත්ව සංඛ්‍යාවට වඩා පවුලේ වාර්ෂික ආදායම අනුව සුසුකම් ලබන සිසු සංඛ්‍යාව වැඩිවන අවස්ථාවලදී සිසුන් විසින් උසස් පෙළ විභාගයේ දැක්වූ කුසලතාවය වැඩි ඉසෙඩගේ මත මහපොළ ශිෂ්‍යත්වය සඳහා තෝරාගනු ලැබේ. උදාහරණ 2018-19 වර්ෂ සඳහා අඩු ආදායම් ලාභී සිසුන් 20,000ක් පමණ ශිෂ්‍යත්ව සඳහා සුසුකම් ලැබුවත් ඒ අතරින් සිසුන් 14,969කට පමණක් මහපොළ ශිෂ්‍යත්වයේ පිරිනමන ලදී. ඉහත සඳහන් පරිදි පවුලේ වාර්ෂික ආදායම අනුව හා උසස් පෙළ විභාගයේදී දැක්වූ ඉහළ කුසලතාවයන් අනුව මහපොළ ශිෂ්‍යත්වය සඳහා සිසුන් තෝරාගත් පසු තවදුරටත් ඉතිරි වන අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් සඳහා විශ්වවිද්‍යාල මගින් ලබා දෙන ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව පවුලේ වාර්ෂික ආදායම 105%ට අඩු සියලු සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වයේ හෝ විශ්වවිද්‍යාලයේ මගින් ලබා දෙන ශිෂ්‍යාධාර හෝ හිමිකම ලැබේ. තව මොනවාරි ප්‍රශ්න තියෙනවද?
ගරු කථානායකතුමනි, ගරු ඇමතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සාර්ථක පිළිතුරක් ලබා දීම සම්බන්ධයෙන්. මේ වෙලාවේ මහපොළ ශිෂ්‍යත්වය ගැන කතා කරන වෙලාවේ අපේ යුතුයකමක් තියෙනවා මෙහි නිර්මාතෘවරයා දිවංගත ලලිත් අතුලත් මුදලි මැතිතුමාවත් මම මතක් කරමින් විශේෂයෙන්ම මේ අඩුවාදායන්ලාභී පවුල්වල මහපොළ ශිෂ්‍යත්වය ලබා දීම සම්බන්ධව ඒ ලබා දෙන කාලයේ ප්‍රමාදය සහ නියමිත වේලාවට ඒ මුදල් දෙන්නේ නැහැ කියලා සිසුන්ගෙන් විශාල චෝදනාවක් එල්ල වෙනවා. ඒ නිසා දැන් ගාමීය මට්ටමින් ගත්තා තමා නියෝජනය කරන ප්‍රදේශෙත් දෙමාපියොත් ඇවිල්ලා මාත් එක්ක කතා කරලා තියෙනවා නිසි කලට මේ මුදල ලබා දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ පිළිබඳව ප්‍රමාදයක් සහ මුදල් වල ප්‍රශ්නයක් තියෙනවද කියලා ගරු ඇමතුමායන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ භාරකාර රජයේ යටතේ උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරේ මම. ඒ අනුව එතෙක් තිබුණේ ශිෂ්‍යත්ව ප්‍රමාදය සම්පූර්ණයෙන් වළකලා දුෂ්කරතා මැද්දෙත් නියමිත ආකාරයට ශිෂ්‍යත්වයේ ගෙවීම සඳහා කටයුතු සලසලා තිබෙනවා. එහිදී පරණ එරියස් තිබුණේවත් අපි ගෙව්වා. ඔබතුමා පිළිගත යුතු දෙයක් වෙනවා මේ ලලිත අතුලත් මුදලි අමාත්‍යතුමා නිර්මාණය කරපු මහපොළ ශිෂ්‍යත් අර මුදලේ ආදායමෙන් පමණක් නෙමෙයි දැන් මහපොළ දෙන්නේ. මුළු මහපොළ ප්‍රතිලාභයෙන් භාගයක් රජයෙන් දෙන්නේ. මේ දිනවල තවත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සංවර්ධන ලොතරැයියෙන් ලැබෙන මුදල් ප්‍රමාණයත් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය රජයේ සමයේදී මහපොළ භාරකාර අරමුදල ඉතාම අයථා ලෙස පාවිච්චි කිරීම නිසා මම මගේ ලේකම්වරයා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න බාර දීලා තියෙනවා. ඕහා මේ නෙට්වෙල් සමාගම් හරහා බිලියන 1කට හෝ ඊට වඩා වැඩි මුදලක් මහපොළ අරමුදලෙන් වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා. මම ඒ පිළිබඳ කිසියෙකුටත් දෝෂාරෝපණය කරන්න මඩ ගහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මහපොළ මේ ජාතියේ වස්තුවක් නිසා ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා ඒ අදාළ පාර්ශ්වයන්ට නීතියේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න ක්‍රියා කරනවා. ඒ වගේම පසුගිය රජයේ යටතේ මහපොළ අරමුදල් භාවිතා කරලා හදපු මාළඹේ ස්ට්‍රිට් එක අයථා ලෙස මේ බැහැර කරලා තියෙනවා. ඒ බැහැර කිරීම තුළින් මහපොළට ලැබිය යුතු විශාල මුදලක් නොලැබිලා තියෙනවා. මම මේ පිළිබඳව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට දන්වලා මේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මක්නිසා දෙයක් ජනාධිපති කොමිසමක් විසින් සහ රජයේ විගණකාධිපතිවරයා විසින් මේ ස්ට්‍රිට් එක මාළඹේ තොරතුරු තාක්ෂණික ආයතනයේ මහපොළ අරමුදලෙන් හදපු එකේ වෙලා තියෙන ඔබතුමන්ලගේ රජයේ යටතේ සිද්ධ වෙච්ච මහා පරිමාණික අපරාධය පිළිබඳ වාර්තා කරලා තියෙනවා. ඒ පිළිබඳ අපි මේ මහපොළට සිද්ධ වෙලා තියෙන අපරාධය පරීක්ෂා කරලා මේ නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඉල්ලා සිටින්න කැමති වෙනවා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ මහපොළ අරමුදල සංවර්ධනය කිරීම සඳහා සාධනීය වැඩපිළිවෙලකට ජනතාව සම්බන්ධ කරගෙන පැමිණෙන්න ඕනේ. මක්නිසාදයක් ලක්ෂ සංඛ්‍යාත නිරාවුද අවිහිංසක දරුවෝ විශාල ප්‍රමාණයකටම සාහනය සලසන්නේ මේ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමයයි. බුද්ධිමය දායකත්වයක් ලබා දීම සඳහා රටට මේ සඳහා දායක වෙන ලෙසත් මම ඉල්ලා සිටින්නට කැමැති.
ගරු ඇමතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා වෙළඳ ඇමතිවරයා හැටියටත් රජයේ ඉන්න දක්ෂ කැබිනට් ඇමතිවරයෙක් හැටියටත් මේකට සාධාරණ වැඩපිළිවෙලක් යොදයි කියලා කල්පනා කරලයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. අපේ රටේ විශ්වවිද්‍යාලවලට සුසුකම් ලබන විශාල සිසුන් පිරිසක් ඉන්නවා. යස් කියලා එන හැම දරුවෙකුටම විශ්වවිද්‍යාලවල ඇතුල් වෙලා උපාධියක් ලබා ගන්න හිමිකම තියෙනවා. නමුත් අපේ රටේ විශ්වවිද්‍යාලවල තියෙන සිසුන් බඳවා ගැනීමට තියෙන ප්‍රමාණය අඩුකම නිසා අපි ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේවර 10,000ක් සිසුන් වැඩි කරලා දීලා තියෙනවා. ඒක අපි ඉතාම අගය කරනවා. නමුත් විශාල පිරිසකට සරසවි වරම් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. සරසවි වරම් ලැබීමට හිමි අය. ඒ අය අපේ රටේ තියෙන රාජ්‍ය අනුග්‍රහයක් තියෙන වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබාගෙන උපාධිය ලබා ගන්න සූදානම් වෙනවා. නමුත් ඒ අයටත් මේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල අඩු ආදායම් ලාභී පවුල්වල අයට ඒ හිමිකම ලබා ගන්න යෑමේදී අඩුම තරමින් පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් ඒ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා නම් ගරු ඇමතුමනි ඒ අයගේ සීනේ සැබෑ කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් වගේම ඔබතුමාගෙන් අහන්න කැමති එවැනි අපේ රජයේ අනුමත උසස් අධ්‍යාපන ආයතනවල නමුත් සල්ලි ගෙවිය යුතු ඒ මුදල් ගෙවලා ඉගෙන ගන්න අවශ්‍යයට අපිට ආධාරයක් දෙන්න බැරිකම නිසා පොලී රහිත ණය මුදලක් වගේ ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවාද කියන කාරණා.
දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මේ ණය යෝජනා ක්‍රමය පිළිබඳ විශේෂ කැබිනට් එකට වාර්තාවක් ලබාගෙන ඒ අපි සපයපු වාර්තාවට අනුව අඛණ්ඩව ඒ ණය යෝජනා ක්‍රමය අනිකුත් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන්ට රජයේ පොලි ප්‍රතිපාදන යටතේ ලබා දීමේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ශිෂ්‍යාධාර නොලැබෙන අයට ණය මුදලක් ලබා ගැනීම සඳහා පුද්ගලිකාංශයේ ආයතනවල උපාධි ලබන අයටත් අවස්ථාව සලසලා තියෙනවා.
සභාවට දන්වන්න කැමති යහපාල ආණ්ඩුව කාලේ මහපොළ ශිෂ්‍යත්වයේ 2500 ඉඳලා 5000 දක්වා වැඩි කෙරුවා. අපි දෙගුරුවක් කෙරුවා. අනිත් එක දැන් ඔබතුමා අහපු ප්‍රශ්නය විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න බැරි ශිෂ්‍යයන්ට අපේ රජයේ කාලේ ගෙවලා උපාධියක් ලබා ගන්න අපි ලක්ෂ 11ක් දුන්නා. ඔබතුමා බලන්න මේ අයවැය කතා.
ඉතින් දැන් මොකද වෙලාද?
අපි ලක්ෂ 11ක් දුන්නා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බැරි ශිෂ්‍යයන්ට. පෞද්ගලික ආයතනයකින් හරි රජයේ ආයතනයකින් හරි ගෙවලයි.
හරි බොහොම ඉස්සුදී දැන් මේ ප්‍රශ්න දෙක අතර අදින්න එපා අපෝ.
ඒකේ කවුද ප්‍රශ්නයක් ඇහුවේ? දැන් ඔබතුමාලා ඔව්. ඔව්. හරි හරි.
වෙනදැමතුමා අපේ උත්සව හරි හරි දැන් දුන්නා නම් ඉවරයි
නේ. අපි මේ මුදල් ඔක්කොම වැඩි කරලා තියෙනවානේ. තමුදාසල මේක හොරකම් කරලා තියෙනවානේ.
හරි. ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඈ. ඔවිතානක මතුමා ඉක්මනට කියන්න මේ කාලේ නැස.
ගරු ඇමතුමා අපි දැක්ක ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ගෞරවනීය ප්‍රශ්නයක් ඇහුවේ මේ රටේ අපේ කාලේ වෙච්ච මහපොළේ දූෂණ ටිකක් ගැන ඔබතුමා කිව්වේ ගැන හොයලා බලන එක වඩා වැදගත්. හැබැයි වර්තමානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ ශිෂ්‍යත්වය ලබා දෙන්නේ නැහැ. ඒක විශාල මාස ගාණක් දීලා නැති වෙලා තියෙනවා. අනේ ඒකට උත්තර මම හිතන්නේ මෙතුමාත්
බලාපොරොත්තු
වෙනවා.
නෑ මම බොහොම පැහැදිලිව පසුගිය මාසේ වෙනකන් ලැබිලා තියෙනවා. ලැබිලා නැහැ කියලා ඔබතුමා කියනවනම් මම මේ සභාව අවසන් වෙන්න පෙර අවසානයේ ගෙවලා තියෙන ප්‍රමාණය
බොහොම ස්තුතියි. ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා. මොකද්ද ප්‍රශ්නේ ඔබතුමාගේ? ඔබතුමාට අයිති ප්‍රශ්නේ.
අරු කතානායකතුමනි මම මේ අපේ බන්දුල ගුණවර්ධන ගරු ඇමතුමාට යොමු කරනවා මේ චූටි ප්‍රශ්නයක්. දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කටවුට් මාක් එකට අඩු දරුවන් විශ්වවිද්‍යාලයට තේරලා තියෙනවා. හැබැයි වැඩි දරුවෝ ඉන්නවා විශ්වවිද්‍යාලයට තේරලා නැති. ඒ කාරණාව පිළිබඳව පොඩ්ඩක් මේ ගරු ඇමතුමා පොඩි පැහැදිලි
කරන්න. ඒ පිළිබඳ ගරු මාචාර්ය ජීඑල් පිරිස් අධ්‍යාපන ඇමතුමා විශේෂ සලකා
බලනවා. ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා
කතානායකතුමනි මම අහනවා ගරු කතානායකතුමනි මම පිළිතුරු දෙනවා. පළවෙනි පිළිතුර දෙක මේ පිළිබඳව අදාළ පරිශ්‍රයන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත. මෙම බෙදා දී ඇති ඉඩම් කොටස් කහල්ල පල්ලේ කැලේ වනජීවි රක්ෂිතයට අයත් ඇති බැවින් ඉඩම් සඳහා ඔප්පු ලබා දීමට හෝ ගෙවල් අලුත් වැඩියා කිරීම සඳහා හෝ වනජීවි දෙපාර්තමේන්තුව මගින් අනුමැතියක් ලබා නොදෙන බැවින් මේ පිළිබඳව ඉදිරි පියවර ගැනීම බාධාවක් වී ඇත. තුන අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පවතින ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පසු ඔප්පු ලබා දීමට පියවර ගත හැකිය. අදාළ නොවේ.
කතානායකතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන මේ ගම්මාන අපේ දැන් වර්තමාන අග්‍රාමාත්‍ය එතුමා දීවිර ඇමති වෙලා ඉන්නකොට තමයි මේක විශාල විශාලම පාරවල් හදලා එවාගම අංග සම්පූර්ණ ගම්මානයක් මේක තාදුසෙන් රජතුමාගේ පරණ වැව් හදන්නට පෙර හිටපු අයට තමයි ගම්මාන හදලා දීලා තියෙන ඇමතිතුමනි. මේකට තාම ඔබ තමුන්නාසලා ප්‍රශ්න තියෙනවා කිව්වොත් ඒ ජනතාවට දෙන උත්තර මොනවාද ගරු ඇමතිතුමනි?
ඔව් නෑ ඇත්තරම අපේ අද ගරු අග්‍රාමාත්‍යතුමා දීවර ඇමතිවරයා හැටියට කටයුතු කරනකොට මම පළාත් සභාවේ දීවර ඇමතිවරයා හැටියට කටයුතු කරා. මං කියන්න සන්තෝසයි පළමිනි ගම්මානේ හැටියට ඔය කලාව ඔබතුමා කියන ගම්මානේ තමයි ඉදිකරේ. ඒක අංග සම්පූර්ණ ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි මේකේ උත්තරේ තියෙනවා. කහල්ල පල්ලේ කැලේ ප්‍රදේශයට එක අයත් කියලා පසු කාලයක වනජීවි දෙපාර්තමේන්තුව ගැසට් කරලා තියෙනවා. ඉතින් වනජීවි දෙපාර්තමේන්තුවේ මේ සඳහා අවසර ලබා දෙන්න කියලා අපි ගරු ඇමතිතුමා තියෙනවා සීවි රත්නායක ඇමතිතුමා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා එතුමාගේ මුත් අපිට තියෙන ගැටලුව මේ දැන් අවුරුදු ඔබතුමා කිව්වා වගේ අවුරුදු සිය ගාණක් පදිංචි වෙච්ච පිරිසකට තමයි ඉඩම් දීලා තියෙන්නේ පදිංචි වෙලා ඉන්නෙත් ඒ ප්‍රදේශයේ. ඒ නිසා ඒක වනජීවි දෙපාර්තමේන්තුවෙන් නිදහස් කරලා අපිට ලබා දුන්නම අපි මාසයක් ඇතුළත ඒ ඉඩම් සඳහා බලපත්‍ර දෙන්න හරිතු කරනවා ගරු ඇමතිතුමා.
ඒ වගේම ගරු ඇමතිතුමනි අපේ ඇමතිවරු දෙන්නාම ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අධ්‍යක්ෂකම තියෙන ඇමතිවරු අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ තියෙන පළ ප්‍රදේශයේ කුරුණාගලට වයඹට දීලා තියෙනවා මහා විශාල මේ ප්‍රශ්නයක්. මේක අපේ අනුරාධපුර දිස්ත්‍රික්කය යන්න වෙලා තියෙනවා කුරුණාගලට. මම පහුගිය කාලෙත් තුඟක් මහන්සි වුණා මේක කොහොම හරි අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන වනජීවි දෙපාර්තමේන්තුවට මේක ලබා දෙන්න මටත් ඒක බැරි වුණා ඇමතිතුමනි. මේ කාල සීමා ඇතුළ හරි ඔබ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු දෙන්නාම එකතු වෙලා මේ කටයුතු කරලා දෙයි කියලා ඉතාම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ නිවාසවල ඉන්න අයට මහ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ඉන්න අයගේ ප්‍රධානම රැකියාව කෘෂිකර්මයි. ඒ වගේ ධීවර කටයුතු වලට යන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කෘෂිකර්ම කටයුතු වලට යන්න බැරි ප්‍රශ්නයකුත් ඇති වෙලා තියෙනවා. අපේ ඇමතිතුමාගේ බල ප්‍රදේශ ඇමතිතුමා දන්නවා ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේකට ඉතාම කෙටි කාලය තුළදී උත්තරයක් ලබා දෙයි කියලා මම විශ්වාසයෙන් ඔබ දෙපොළගේ ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි. මධ්‍යම බණ්ඩාර මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මේ පිළිබඳව වනජීවි දෙපාර්තමේන්තුව ආශිතව වෙන් වෙන්න තියෙනවා නම් ඒ කාර්යය කඩිනමින් කරලා දෙන්න කටයුතු කරනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඔබතුමා ඒ කාර්යය තන්සේන අපේ ඇමතිතුමාත් එක්ක කතා කරලා කටයුතු කරන්න.
සංජිත් මධ්‍යම බණ්ඩාර මැතිතුමා ඇබ්සන්ට්. යදාමිනි ගුණවර්ධන මැතිතුමා
ගරු කතානායකතුමනි අසන්න
ප්‍රශ්න තුනක් ඇහුවා. ඉවරයි ඔබතුමාගේ ප්‍රශ්න.
ගරු කතානායකතුමනි ඇමතිතුමාගෙන් අසනවා.
අධිකරණ ඇමතිතුමා.
ඔව් ගරු කතානායකතුමනි ගරු යදාමිනි ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර මම අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඒ පිළිබඳව විමසීමක් කරලා පිළිතුරු ලබා ගත්තා. එතුමාගේ ප්‍රශ්නය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අභ්‍යාජනාධිකරණයේ නඩු තීන්දුව ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව එතුමා දන්නේද? ඔව් මේ පිළිබඳව අධිකරණ අමාත්‍යංශය විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විමසා ඇති අතර ඒත් ලැබී ඇති පිළිතුරු අනුව අදාළ නඩු තීන්දුව විනිසුරුත්වම් මණ්ඩලය විසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ලබා දෙනවට දන්වා ඇත. ආයන්න එසේනම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හා අභ්‍යාචන කර නඩු තීන්දුව සිංහල භාෂාවෙන්ද ලබා දීමට කටයුතු කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද? දැනට ඇති භාෂා පරිවර්තන ගැටලු හා තාක්ෂණික පහසුකම් අනුව ප්‍රායෝගික මේ අවස්ථාවේ අදාළ නඩු තීන්දුව සිංහල භාෂාවෙන් ලබා දීමට අපහසු බව පෙනෙයි. එසේ වුවද ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන අධිකරණ ස්වයංකීයකරණ කෝට් ඔටෝමේෂන් ක්‍රියාවලිය හඳුන්වා දීම මගින් මේට විසඳුමක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස දැනටමත් උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වෙලා තියෙනවා. නොයසේ නම් ඒ මන්ද පැන නොනගි.
ගරු කතානායකතුමනි ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙමින් මට පොඩ්ඩක් අවසර සඳහන් කරන්න මෙහි පූර්වා ගමනේ ලෙස මූලික පොලිස් පැමිණිලි සහ මූලික උසාවි ක්‍රියාදාමය මව බසින් සිදු කළ යුතු බවට 937 ජනවාරි 29 දින එදා පාර්ලිමේන්තුවේ නම් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී අවිස්සවේල මන්ත්‍රීගරු පිලිප් ගුණවද මැතිතුමා සහ රුවන්වැල්ල මන්ත්‍රීගරු එන්.එම්. පෙර මැතිතුමා විසින් යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව 34-4 ලෙස සම්මත වී ආරම්භ වූ මේ ක්‍රියාවලිය 940 දශකයේදී කැලණිය මන්ත්‍රීගරු ජයජයවර්ධන මැතිතුමා විසින් ක්‍රියාත්මක කරන්න මුල් වුණා. මේ කොටස 978 විවස්ථාවේ 24 වගන්තියටද ඇතුළත් කරත් එවකට අමාත්‍යවරයා ගැසට් පත්‍රයක් මගින් තමයි දැනට తాවකාලිකව අත්හිටුවලා තියෙන ගරු අමාත්‍යතුමනි. ඔබතුමා සඳහන් කරපු මූලික කාරණාව අනුව අවම වශයෙන් මේ මූලික හරයන් පරිවර්තනය කර ගැනීම සඳහා අපිට මේ දහසක විතර මේ ලිඛිත සහ වාචික පරිවර්තන කටයුතු කර ගැනීම සඳහා යෝග්‍ය මානව සම්පතක් හදාගන්නට විශ්වවිද්‍යාල සමග හෝ හැකියාවක් තිබේද යන්න දැනගන්න කැමතියි.
මම ඒ පිළිබඳව සලකා බලන්නම්. ඒකයි මම කිව්වේ. ඔබ කියපු ආකාරයට දැනටමත් අපි සියලු දෙනාම දන්නවා ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචන අධිකරණය ඇතුළුව පොදුවේ නීති පද්ධතිය තුළ විශාල ප්‍රමාදයක් තියෙනවා. දැන් මේ ලබා දෙන තීන්දුත් තවදුරටත් ට්‍රාන්ස්ලේට් කරලා ලබා දෙන්නයි කියලා කිව්වොත් ඒ ක්‍රියාවලිය තවත් කල් ගියොත් තවත් ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා. නමුත් සංකල්පයක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට ඔබතුමා සමග මම සම්පූර්ණයෙන්ම එකඟයි ගරු මන්ත්‍රීතුමනි. නමුත් මේ තවත් ප්‍රමාදයකට හේතුවක් නොවන ආකාරයට ප්‍රායෝගිකව ඔබතුමා ප්‍රකාශ කර කරුණු සලකා බලලා මේ පිළිබඳව විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නට මම පියවර ගන්නවා.
ගරු කතානායකතුමනි, අවසාන ප්‍රශ්න ලෙස මම අහන්න කැමතියි. මේක වසර 75ක් පමණ මේ මූලික තත්ත්වය පැවතිලා තියෙනවා. ඉහළ අධිකරණ වෙත ළඟා කරවීම තවදුරටත් මහජනතාවට වඩාත් සමීපව ඔවුන්ගේ අයිතීන් පිළිබඳව විශ්වාසය තවදුරටත් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න මව භාෂාවෙන් මේ කටයුත්ත කරන්න කොතරම් කාලයක් ගත වෙයිද කියලා නිකන් දල වශයෙන් අදහසක් හැටියට දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, මේ දැන්ුණත් ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ සබ්මිෂන්ස් මේ නඩු කටයුතු සම්බන්ධයෙන් කරුණු දක්වීම ඕන භාෂාවකින් කරන්න පුළුවන්. ප්‍රායෝගිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලබා දෙන්නේ. ඒම නිසා මේ අර කිසිවෙකුට භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය නීතිඥවරු පෙනී ඉන්නකොට ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා. නමුත් මම දැකලා තියෙනවා සිංහල භාෂාවෙන් කරුණු ඉදිරිපත් කරන නීතිඥ මහත්වරුත් ඉන්නවා. පෞද්ගලිකව පෙනී ඉන්න අය තමන්ට කැමති භාෂාවකින් කරනවා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් බාධාවක් නැහැ. නමුත් අර මා කියපු ආකාරයට අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තමයි සම්පූර්ණයෙන්ම අධිකරණ පද්ධතිය පාලනය වෙන්නේ. ඇමතිවරයාට තියෙන බලතල ඔවුත් එක්ක ඔවුන් සමග සාකච්ඡා කරලා ප්‍රායෝගිකව විසඳුමක් ලබා දීමට මට ටයිම් ලයින් එකක් කියන්න අමාරුයි. නමුත් අපි උත්සාහ කරන්නම් ඔබතුමාගේ ඒ යෝජනාව අරගෙන කටයුතු කිරීම සඳහා.
ඔව්,
අර මහර සිද්ධියට අදාළ ඒ ජීවිතක්ෂයට පත්වෙච්ච අය මෘතදේහය තාම බුදාහැරලා නැහැ ගරු ඇමතුමනි. තාම අඳුරගෙනත් නැහැ, බුදාහැරලත් නැහැ. ඉතින් මේක බලවත් අසාධාරණයක්. අර මහර සිද්ධියට මහර සිද්ධියෙන් ජීවිත නැති වෙච්ච අය ඒ දේහයන් තාම දීලා නැහැ පවුලේ අයට.
හැබැයි ඒක මං හිතන ආකාරයට මහේශ්වරතුමාගේ ඉල්ලීම අනුව මරණ පරීක්ෂණයට ලක් කරලා තමයි කරන්නට ඕන. අපි බලන්න.
හරි,
අපි මම මේ පිළිබඳව සලකා බලන්න. දැනට මට අතුරු වාර්තා
කතානායකතුමනි, අධිකරණ ඇමතිතුමාගේ අපි දැනගන්න කැමති. ඇත්තම කිරියල්ල ඇමතිතුමා කිව්වා වගේ මහර සිද්ධිය වෙලා දැන් දින 8ක් ගත වෙලා තියෙනවා. අපි විපක්ෂයේ මන්ත්‍රීවරයා ගණනාවක් දෙන්න සහභාගී වුණා. ඊට පහුදාම. එතකොට මේ වෙනකන් ඒ මృత ශරීර බාරදී එහෙම නැත්නම් හඳුනා ගන්න බැරි වුණා කියන්නේ ඉතාමත් මේක විශාල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් ඇත්තටම එතන හිටපු කණ්ඩායම හැටියට බැලුවාම ඇතුලේ ඉන්න අයගෙන් ඒ කියන්නේ ලේකන විනාශ වුණා කියලානේ කියන්නේ. එතකොට ඇතුලේ ඉන්න අය දන්නවනේ හඳුනාගන්න. දැන් දැනට අපි දන්න තරමින් මේ එක් සහෝදරෙක් මැරිලා තියෙන එක්කෙනෙක්ගේ තව සහෝදරෙකුත් ඉන්නවා. එතකොට ඒ වගේ අනිත් අය දන්නවා හඳුනා ගැනීම එච්චර අපහසු වෙන බෑනේ. ඉතින් දින 8ක් කියන්නේ විශාල කාලයක්.
හරි දැන් ඔබතුමාට මේ ප්‍රශ්නේ මතු කරා ඒක එතුමාට සොයලා බලන්න උත්තර දෙන්න.
එතුමා මම මේ අවස්ථාවේ සම්බන්ධයෙන් තොරතුරු මා සතුව නැහැ. නමුත් ඒක අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා සහ මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ තමයි මේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. නීති අනුව ඒක කරන්න මම බලන්නම් කරන්න
පුළුවන්. හරි බොහොම
සතුටුයි මම.
ප්‍රමිත බණ්ඩාර තෙන්න කොන් මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගේ.
ගරු කතානායකතුමනි ප්‍රශ්නේ අහනවා.
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ආචාර්ය සුරේන් රාඝවන්
ප්‍රශ්නේ අහනවා. ගරු කතානායකතුමනි ප්‍රශ්නය A1 උතුරු පළාත තුළ මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශපත් කර ඇති වනාන්තර ගන්න 53ක් වන අතර එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 353,657කි. A2 1982 වර්ෂයට පෙර උතුරු පළාත තුළ ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර ගන්න 35ක් වන අතර භූමි ප්‍රමාණය හෙක්ටයාර් 198,174කි. A3 1982 වර්ෂයේ හා 2020 වර්ෂවල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර භූමි ප්‍රමාණය වෙනසක් දකින්න ලැබුණේ උතුරු පළාත තුළ 1982 වර්ෂයේ පසුව වනාන්තර 27ක් රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බැවිනි. A1 තෝරාගත් වනාන්තර ජෛව විවිධත්වය සහ විවිධත්වය පස හා ජලය සංරක්ෂණය කිරීමේ කාර්යයන් හා එහි අනන්‍ය පරිසර පද්ධති ජාන සම්පත් හා දුර්ලභ හා වඳවීමේ තර්ජන ලක්ව ඇති වන සම්පත්තා වෘක්ෂලතා විශේෂයෙන් ද සුරක්ෂිත කරවීමේ කාර්ය සඳහා රක්ෂිත වනාන්තරයන් ගැසට් කරනු ලැබේ. එහි පාත දැක්වෙන කරුණු සැලකිල්ලට ගනු ලැබේ. 1. රක්ෂිත වනාන්තරයේ වැදගත්කම හඳුනා ගැනීම. 2. නිශ්චිත මායිම් සඳහා පිඹුරුපත් සකස් කිරීම. 3. මායිම් උපලේඛනයක සකස් කිරීම. 4. රක්ෂිත වනාන්තරයක් බවට ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවට හා භාෂා ත්‍රිත්වයෙන් සකස් කරගෙන අත කරන ලද දැන්වීම වන සංරක්ෂණ ආඥා පනතේ 4.1 වගන්තියේ ප්‍රකාර ප්‍රසිද්ධ කිරීම හා දිස්ත්‍රික් ලේකම් වෙත බාර දීම. ගැසට් නිවේදනයේ පිළියෙල කර අමාත්‍යවරයාගේ අස්සන සඳහා ඉදිරිපත් කිරීම. A2 12 ඈ අදාළ නොවේ. කතානායකතුමනි අතුරු ප්‍රශ්න දෙකක් තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය උතුරු පළාතේ ගරු ඇමතුමාගේ දත්තයන් අනුව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වහවෙලා ඉදිරිපත් කළාට මේ ගරු සභාවට. උතුරු පළාතේ පමණක් වනාන්තර 3 ගුණයකින් වැඩි වී තිබෙන බව ඒ දත්තලේඛයන් පෙන්නනවා මේ අවුරුදු 30 තුළදී. මේට හේතුව එක හේතුවක්. ඒ පළාත්වල වන ආශ්‍රිතව හිටපු අය යුද්ධය නිසා ඈත් වෙලා ගියා. ඒ නිසා ලදු කැලෑවන් සහ ඝන කැලෑවන් කියන කොටස් දෙකකට වෙන් වෙනවා. මේ කාර්යයේදී අපි සියලු දෙනාම දන්න ආකාරයට ජීව පද්ධතිය අවශ්‍යයි, පරිසරය අවශ්‍යයි. ඒක කිසිදු ගැටලුවක් නැහැ. අපි කළ යුත්තේ සාමූහිකව නැවත පදිංචි වෙන අය පිළිබඳව ගැටලුවයි. මේ අය අමාත්‍යංශ 4කින් විවිධාකාරයෙන් අභියෝග වලට මුහුණ දෙනවා. එකක් ඔබතුමා දන්න අමාත්‍යංශය, ඊළඟට පරිසර අමාත්‍යංශය, ඊළඟට මහවැලි අමාත්‍යංශය කියන අමාත්‍යංශ. මගේ ප්‍රශ්නය නම් නැවත පදිංචියට එන යුද්ධයෙන් පසු අවුරුදු 11ක් ගිහිල්ලා නැවත පදිංචියට එන මුල් පදිංචිකරුවන්, වනාශ්‍රිතව පදිංචි වන මුල් කරුවන් සම්බන්ධයෙන් ඔබතුමාගේ ක්‍රියා මාර්ගය මොකක්ද යන්නේ?
ආචාර්යතුමනි, ගරු කතානායකතුමා, මේ කාරණේදී අපි ගැසට් කරලා පිඹුරුපත් හදලා තියෙනවා, මායිම් දාලා තියෙනවා. නමුත් යුද්ධයේ නිසාම අවතන් වුවන් නැත්තම් ඒ ගම්බින් අතහැරලා ආපු අය ඉන්නවා. ඒ පිළිබඳව ඉදිරියේදී සලකා බලා කටයුතු කරන්න, ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. වන සංරක්ෂණය තුළ තියෙනවා නෙවෙයි, ඒ අතහැරලා ගියේ ගම්බින් කොයි ආකාරයට තියෙන්නේ කියන එකත්, ඒ වගේම ඉඩම් අමාත්‍යංශයත්, ඉසපතුමත්, ඒ වගේම වන සංරක්ෂණයත්, වන ජීවිත සාකච්ඡා කරලා කටයුතු කරන්න සූදානම් වෙනවා.
ඔබතුමා ගරු කරනවා මේ ඒ තීරණය ගැන තිබීම පිළිබඳව. නමුත් අවුරුදු 11කින් පසු මා දන්නවා මා උතුරු පළාතේ ආණ්ඩුකාර වෙලා හිටිය කාලයේදී මෙය සරල රේඛීය ප්‍රශ්නයක් නෙවෙයි. මේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්, මෙය අපේ භූමිය සහ අපේ තෙත් කලාප ව්‍යාප්ත කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ. නමුත් මේ හැම එකටම වඩා ගරු ඇමතුමනි, මනුෂ්‍යකම, මිනිස් කේන්ද්‍රීය බව අවශ්‍යයි.
අපි ආයුබෝවන් කියලා කියන්නේ ඔබතුමා මා නොකියුවාට ඔබතුමා දන්නවා මිනිසුන්ට විතරයි අපි ආයුබෝවන් කියන්නේ ආයුෂ බෝ වෙන්න මන්දයත් අවසාන නිමේෂයේ හරි මිනිසා නිවන දකින්නට මාර්ගයට සරසා ගනී කියන එක. ඒ නිසා මිනිසුන් ජීවත් වීමයි වැදගත් වෙන්නේ බෞද්ධ රටක් හැටියට. ඒ බෞද්ධකම නිසාම මිනිසා හා පරිසරය පිළිබඳව තිබෙන සමතුලිතභාවය අපි රැකගත යුතුයි කියලා අපි පිළිගන්නවා. මෙන්න මේ හේතුව නිසාමයි අපි කියන්නේ මනුෂ්‍යත්වයට ඉඩ දීලා ඒ අවතැන් වුණු ජාතියේ එකමුතු බව සාහන්දු කරන්න. මේ ක්‍රියාමාර්ගය අවුරුදු 11 ගිය පසුත් අපි තවමත් සැලසුමක් නැතුව කරනවායි කියලයි මම දන්නේ භූමිය තුල ඔබතුමා ඒක කරන්නට උත්සාහ ගනී කියලා මගේ ආයාචනයයි.
බොහොමයි.
ආයතුමනි මනුස්සකම තියෙන මිනිසක්කමක් තියෙන්න ඕන. ඒ වගේම වනසීවාටත් හුස්ම ගන්න කැලේ තියෙනවා. ඒ හුස්ම ගන්න කැලේ තියෙන එක අනවශ්‍ය ආකාරයට කපා හැලන්න විනාශ කරන්න කීයටවත් ඉඩ දෙන්නේ නැහැ. මනුස්සත්වයේ නාමයෙන් කටයුතු කරන්න පුළුවන් බෙදා දීම සඳහා අවශ්‍ය ක්‍රියාත්මක කරන්න සූදානම්
වෙනවා. හරි.
ඒවා හොයලා බලලා කටයුතු කරමු. ඒ සඳහා ක්‍රියාත්මක කරන්න අපි සූදානම්
වෙනවා. Right, thank you. Second round, Honorable Madhum Bandara.
මහනම කතානායකතුමනි. ගරු කතානායකතුමනි.
Table කරන්න.
ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර පීවි වසන්තරාණී මහත්මිය බිබල දිස්ත්‍රික් කුෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට අයත් ගොවිපලේ කන්න සේවා පදනමත් සේවය කළ ගොවිපල කම්කරු සේවිකාවක් වන අතර දෙපාර්තමේන්තුගත කම්කරු තනතුරක සේවයේදී නැත. දෙක පිළිතුර නැත. තුන පිළිතුර කන්න සේවා පදනමත බදාගත් කම්කරුවම් මසකට දින 15ක් නොඉක්මන පරිදි සේවය යොදවාගෙන ඇති බැවින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 29/2019 ඉස්තර කිරීමේ හිමිකම් කිව නොහැක. ඊළඟකේ පිළිතුර කන්න සේවා පදනම් මත බදාගෙන සේවකයන් සඳහා වැටුප් ගෙවීම සඳහා වෙන්නතුම ප්‍රතිපාදන 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවසන් නියමත මහා කන්න පදනම් මත බදවගත් සේවකයන් සේවය 2019 12/24 දින අත්විඳින සිදු වේ ඇත. අවසාන ප්‍රශ්න පිළිතුර කන්න සේවා පදනම් මත බදවගත් සේවකයන් සඳහා වැටුප් ගෙවීම මේ වන විට ප්‍රතිපාදන නොඇති බැවින් වසන්තරාණී මහත්මිය නැවත සේවය පිටවීමට හැකියාවක් නොඇති බව දන්වා සිටීමේ අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
ස්ථාවර නියෝග අංක 27-2 යටතේ අනුර දිසානායකට. ඔව් මතු මණ්ඩලයට.
ගරු ඇමතුමනි දැන් මෙයා කන්න සේවයේ දිගටම වැඩ කරලා තියෙනවා. ඒගොල්ල කන්නේට ඔබතුමා කියන එක මේ චක්‍රලේකට අදාළ නොවී තියෙනවා පිළිගන්නවා. මේ අයට මම කියන්නේ දිගටම මේ අවස්ථාව ලබලා දෙන්න කියලා ඇමතුමා ඉල්ලා
සිටිනවා. ගරු මන්තුමා අපි ගොවිපල වලට සේවා අවශ්‍යතාව මත සේවකයන් බඳව ගන්නවා. නමුත් අපි 2019 දින 180 චක්‍රලේඛනයන් වල නියමිත දින ගාන සම්පූර්ණ වෙච්ච සියලු දෙනා අපි ස්ථිර කරා. නමුත් මේ අය ඒ වෙනකොට කාලයේ තිබෙන්නේ නැති නිසා තමයි මේ අයට මේ අසාධාරණ සිද්ධ වුනේ. නමුත් මේ ඔබතුමා කියන ප්‍රශ්නය මම පිළිගන්නවා. මම මේ පිළිබඳව කැබිනට් මණ්ඩලෙත් කතා කළා. 2015 අප්‍රේල් වෙනකම් මේ කාලය දීර්ඝ කරගත්තා. දැන් අපිට ඒකට යම් පිරිසක් අහු වෙනවා. මෙයත් මම මේකට අහු වෙනවද කියලා බලන්න. හැබැයි ඒ අයට අපි වැඩ දෙන්න කටයුතු කරන්න නැවත රජයේ චක්‍රලේඛනයක් ගන්න තෙක් කරු මන්තුමා පොඩි ප්‍රශ්නයක් කරා. මම වැඩට ගන්න කියලා කියන්නේ. ගරු කතානායකතුමනි 27-2 යටතේ මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙන් විශ්වාසවන්ත වෙනවා. අපේ ඇමතුමි උත්තර දෙන්නේ. COVID-19 රෝගී තත්ත්වයේ දෙවන රැල්ල ලෙස හඳුන්වනු ලබන රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව අතර පැන ගිය ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පසුගිය ඔක්තෝබර් මාසේ 3 වෙනිදා මිනුවන්ගොඩ බෙන්ඩික්ස් කර්මාන්සාලාවේ සේවිකාවකට COVID-19 රෝගී තත්ත්වය ආසාදනය වී ඇති බව හඳුනා ගන්න ලැබීම සමග COVID-19 රෝගය පිළිබඳ නැවතත් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වුණා. COVID-19 වසංගතයේ පළමු අදියරයට වඩා දෙවැනි අදියරේ දරුණු වෙමින් ඇති බව පෙන්눔 කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ දෙවැනි වරට හඳුනා ගන්නා ලද COVID වෛරසයේ ප්‍රභේදයේ මුල් ප්‍රවේදයට වඩා වේගෙන් ව්‍යාප්ත වන බවද බෝවීමේ හැකියාව ඉහළ බවද මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ කරුණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයක් මගින්ද සනාථ වී ඇති බව පසුගිය දිනවල වාර්තා වුණා. මේ වන විට රට තුළ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මම ප්‍රකාශ දිනකට 25ක් නත් දැන් 27,800ක් පමණ වෙලා තිබෙනවා. දෙවෙනි රැල්ලේ පළමු හඳුනා ගැනීම මාස 2කට පසුවද දෛනිකව රෝගීන් 500කට ආසන්න පිරිසක් වාර්තා වීම තිබීමද මෙම ස්වභාවයේ සාක්ෂි දරනවා. විශේෂයෙන්ම පළමු අදියරේදී මෙන් නොව
වසංගත මර්ධනයට ඍජුව සම්බන්ධ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ රෝගයට ගොදුරුවීමේ අවදානමක්ද නිරීක්ෂණය වෙනවා. එසේම මේ වන විට සමස්ත රටම කොවිඩ් අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට සිදුවීම එහි බරපතල තත්ත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවසන පරිදි ගෝලීය කොවිඩ් තත්ත්වය දීර්ඝ කාලයක් පැවතිය හැකි. මේ අනුව රට තුළ කොවිඩ්-19 දෙවැනි රැල්ලක් මතුවීමට හේතුවත් ඒ පළමු අදියරට වඩා මෙතරම් ව්‍යාප්ත වීමට හේතුවත් නිවැරදි ලෙස හඳුනා ගැනීම යළි මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා වැදගත් වන ඇති බවට කිසිදු සැකයක් නැහැ. බැන්ඩික්ස් පොකුර පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස නීතිපතිවරයා විසින්ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවට නොවැම්බර් මාසයේදී මාධ්‍ය වාර්තා පළ වී තිබුණද මේ වනතෙක් එවැනි පරීක්ෂණ සිදුවී ඇති බව හෝ වාර්තාවක් නිකුත් වී නැහැ. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා පළමු අවස්ථාවේදී යම් සැලකිත ප්‍රමාණයකට පාලනය කළාට පසුව මෙම දෙවැනි ව්‍යාප්තිය එන්න හේතු සාධක වුණේ බැන්ඩික්ස් ආයතනයේ ඇතුළේ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය කියලා වාර්තා වෙනවා. එතකොට ඒ වෙනකොටත් නිරෝධායන නීති ඉදිරිපත් කළා තිබුණා. මෙම ආයතනයන් ඇරීමේදී ආයතනම් පිළිපැදිය යුතු කරුණු පිළිබඳ රජය විසින් අවධාරණය කළා තිබුණා. ගාමන් ෆැක්ටරි හා ඒවා විවෘත කිරීමේදී රජය හා එම ෆැක්ටරි හිමිකරුවන් අතර එකඟතාවයකට ඇවිල්ලා තිබුණා කුමන ආකාරයෙන්ද අපි ඒ ආයතන තුලේ පැතිරීමට වළක්වන්නේ කියලා. නමුත් ඉතා පැහැදිලි සාධක තිබෙනවා. මොකද එක විට එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙවෙයි දහසකට ආසන්න ප්‍රමාණයක් එක විට මුණ ගැසීමෙන් පෙන්නුම් කරන්නේ එම ආයතන තුල දීර්ඝ කාලයක් එම රෝගේ ව්‍යාප්ත වී තිබුණු බව. මා දැක්ක සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණා එහි වෛද්‍ය නිලධාරිතුමා විසින් එම රෝගී තත්ත්වයන් තිබීදී පෙනඩෝල් දෙකක් දීලා නිදාගන්න කියන කරුණු, වමනේ දමද්දී වැඩ කරන්න කියපුවා. එනිසා මෙවැනි කොවිඩ් තත්ත්වයක් රට තුළ ව්‍යාප්ත වෙමින් තිබියදී ඊට අදාළ ලක්ෂණ එම කර්මාන්තශාලාව තුළ ව්‍යාප්ත වෙමින් තිබියදී ඒ පිළිබඳව වැඩ කරන අය වාර්තා කරමින් තිබියදී ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග නොගත්තු බව තමයි එළියේ සිට බලපුවාම අපිට පෙනෙන්නේ. එනිසා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි. මට මතකයි කොළඹ අපරාධ කොට්ටාසියේ මේ පිළිබඳ පරීක්ෂණයට ගියාට පස්සේ අපරාධ කොට්ටාසියේ නිලධාරීන් ගණනාවකටත් මෙම රෝගය වැළඳුණා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමටත් මේ පරීක්ෂණයට ගියාට පස්සේ මෙම වෛරසය ඇතුළු වී තිබෙනවා. ඒ නිසා අපි මේ හොයාගත යුතුමයි. මොකද රටක සමස්ත ආර්ථික ක්‍රියාවලිය අඩපණ වී තිබෙනවා. ජනතාව අතර බිය ඇති වී තිබෙනවා. 140කට ආසන්න ප්‍රමාණයක් පහුගිය ව්‍යාප්තිය 13යි. ඒ කියන්නේ 127ක්ම මේ වන විට එම පොකුර හරහා ව්‍යාප්ත වීමේ මියගොස් තිබෙනවා. 27000කට අධික ප්‍රමාණයකට මේ වෛරසය වැළඳී තිබෙනවා. ඒ නිසා මෙය එම ආයතනය මා දන්නේ එතනද කියලා. නමුත් එම ආයතනය තුල නම් මේක පැනනගුණේ එය මුළුමනින්ම වගකීම් අත්තරීම බව තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරමින් පාර්ලිමේන්තුවටත් මේ රටටත් තොරතුරු අලිදරව් කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණ. ඒ අනුව කොවිඩ්-19 දෙවැනි රැල්ල ඇතිවීම හා ව්‍යාප්තියට අදාළ හේතු ආණ්ඩු විසින් හඳුනාගනු ලැබී තිබේද? එසේනම් ඒ මොනවාද? මේ පිළිබඳ නීතිපතිවරයා විසින් ඉල්ලා සිටි පරීක්ෂණය, මට මතක නීතිපතිවරයා ඊට පස්සේ අවස්ථා කීපකදී මේ පරීක්ෂණය සිදු කරන්න කියලා පොලිස්පතිතුමාට නියෝග මේ අවධානය යොමු කරලා තිබුණා. පරීක්ෂණය පොලිසිය විසින් සිදු කොට තිබේද? එයි ප්‍රතිඵල මෙම සභාව අමුව තබන්නේද? මෙවැනි හදිසි පොකුරක් නැවත රට තුළ පැන නැගීම හෝ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියලා ගරු එමතුමීගෙන් දැනගන්න කැමති. බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ 27.2 යටතේ ඉදිරිපත් කරපු ප්‍රශ්න අංක 1 මිනුවන්ගොඩ පොකුර වාර්තාව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කිහිපයකින් පරීක්ෂා කරන ලද අතර ඉන් වඩාත්ම ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙම රෝගය වැළඳෙන්නට ඇති බවය. ඒ ඔස්සේ පරීක්ෂා කරන විට සීදුව රමාදා හෝටලේ නවාතැන්ගත් යුක්‍රේන ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබූ බව සොයාගත් අතර පසුව එම හෝටලේ කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේදී එහි සේවකයන් කිහිප දෙනෙකුටද මෙම රෝගය ඇති බවට හඳුනා ගන්නා ලදී. මොවුන් සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලය සමග යම් සම්බන්ධතා පැවති බවත් නිරීක්ෂණය විය. මෙම ආකාරයට අනාවරණය කරගන්නා ලද කරුණු අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයට කොවිඩ් ආසාදනය පැමිණියේ ඉහතකී මාර්ගයෙන් බවට බොහෝ දුරට අනුමාන කළ හැකිය. මෑතකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය විසින් සිදු කරන ලද වෛරස් අධ්‍යයනය මගින් 20/20 ඔක්තෝබර් මාස සිට රට තුල පැතිරෙන COVID-19 ආසාදනයට හේතුවන වෛරස් ප්‍රභේදය මින් පෙර රට තුල පැතිරුණු වෛරස් ප්‍රභේදයන්ට වඩා වෙනස් බවත් මෙම වර්තමාන ප්‍රභේදය යුරෝපා රටවල පැතිරෙන වෛරස් ප්‍රභේදයට සමාන බවත් වාර්තා කිරීමද උක්ත නිගමනය නිවැරදි බවට තහවුරු කරන සාධකයක් බවත් දන්වා සිටිනු කැමැත්තෙමි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව හඳුනාගත් රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කිරීමේදී මින් පෙර රෝගීන්ගේ නිරීක්ෂණය වූවාට වඩා වෛරස් ප්‍රමාණයක් ඔවුන්ගේ සිරුරේ පවතින බවත් හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයන්ට රෝගය ව්‍යාප්ත වීමේ හැකියාව සහ එම ව්‍යාප්ත වීමේ වේගය සලකා බලන විට ශ්‍රී ලංකාව තුළ මින් පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා මෙම වෛරස් ප්‍රභේදය වේගයෙන් සහ පුළුල් ලෙස ව්‍යාප්ත වන බව සඳහන් කළ හැකිය. එබැවින් ඉතා කෙටි කාලයක් තුළ රෝග ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය. එවගේම එතුමාගේ දෙවැනි ප්‍රශ්නයට ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරලා තියෙනවා විමර්ශනය කරන්න කියලා. තවමත් ඒ විමර්ශන කටයුතු ටික මම හිතන්නේ ගරු සරත් වීරසේකර මැතිතුමා ඒ පිළිබඳව ඉදිරිපත් කරනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය, මෙවැනි හදිසි පොකුරක් නැවත රට තුළ පැන නැගීම හෝ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පහත දැක්වෙන පියවර ගෙන ඇත. රටේ සෑම දිස්ත්‍රික්කයකම සහ සෑම සෞඛ්‍ය වද නිලධාරි කොට්ටාශයම නියෝජනය වන ආකාරයට පැහැදිලි සැලැස්මක් සහිතව අවදානම් ජන කොට්ටාශවට ප්‍රමුඛතාව ලබා දෙමින් රටපුරා අහඹු PCR පරීක්ෂණ සිදු කිරීම, මෙම පරීක්ෂණ දෛනිකව සිදු කරන අතර සෑම මාසයකම සෑම සෞඛ්‍ය වද නිලධාරි කොට්ටාශයම පාහේ නියෝජනය වන ආකාරයට සාම්ප්‍ර ලබා ගැනීම සිදු කෙරෙනු ලැබේ. රජයේ ප්‍රධාන රෝහල්වල විශේෂයෙන්ම මූලික රෝහල් සහ ඉහළ මට්ටමේ බාහිර රෝගී අංශය වෙත පැමිණෙන COVID-19 රෝගයට සමාන රෝග ලක්ෂණ සහිත රෝගීන්ගෙන් අහඹු නියැදියකින් PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීම, COVID-19 සඳහා වඩාත්ම අවදානමක් සහිත ප්‍රදේශවල COVID-19 රෝගය හා සමාන රෝග ලක්ෂණ සහිත සියලු රෝගීන්ගෙන් PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම, එම අධික අවදානමක් සහිත ප්‍රදේශවල ඉහතකී රෝහල්වලට අමතරව ඊට වඩා කුඩා රෝහල් වලද ඒ හා සමානව PCR පරීක්ෂාව සඳහා නියැදි ලබා ගැනීම, නීති විරෝධී ලෙස රට තුළට පුද්ගලයන් පැමිණීමට ඉඩ ඇති මුහුදුබඩ ප්‍රදේශවල සියලුම වර්ගයේ රෝහල්වලදී PCR පරීක්ෂණය සඳහා අහඹු නියැදි ලබා ගැනීම, රෝහල්වලට ඇතුළු කරන COVID-19 සමාන රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ සහ තීව්‍ර ශ්වසනාබාධ සහිත රෝගීන්ගේ නියැදි PCR පරීක්ෂාව සඳහා ලබා ගැනීම, COVID-19 සමාන රෝග ලක්ෂණ සහිතව හෝ COVID-19 රෝගය වැළඳී ඇතැයි අනුමාන කළ හැකි රෝග ලක්ෂණ සහිතව ජීවත් වී මිය යන සියලු දෙනාගේ සාම්පල PCR පරීක්ෂාව සඳහා යොමු කිරීම, COVID-19 රෝගය පැතිරීමේ අවදානම ඇති වෘත්තීය කාණ්ඩ එවගේම ආයතනවල කාර්ය මණ්ඩලයෙන් තෝරාගත් පෙර නිගමනය කරන ලද ප්‍රතිශතයකගේ සාම්පල PCR පරීක්ෂාව සඳහා යොමු කිරීම මෙම ක්‍රියාවලිය වක්‍රාකාරව නිතිපතා සිදු කරනවා. විදේශවල සිට පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂාව සඳහා යොමු කිරීම, එම සියලු දෙනා දින 14ක් නිරෝධායනය කර නැවත PCR පරීක්ෂාවක් සිදු කරනවා. COVID-19 රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීම අරමුණු කොට ගනිමින් විවිධ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා කටයුතු කිරීම, COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදුකරන රසායනගාර ප්‍රමාණය වැඩි කිරීම සහ එක් රසායනගාරයේ දිනකට සිදු කළ හැකි PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම සඳහා සැලසුමක් සහිතව කටයුතු කිරීම. ස්තුතියි ගරු කථානායක.
පක්ෂ නායකතුමා. විපක්ෂ නායකතුමා. ආ ආරක්ෂකතුමා.
ගරු කථානායකතුමනි, නීතිපති විසින් පොලිස්පතිතුමාගෙන් ඒ පිළිබඳව විමර්ශනය කරන්න කියලා දුන්න උපදෙස් මත පළමුව කොළඹ අපරාධ කොට්ටාශයෙන් ඒ විමර්ශනය කළා. දින දෙකකට පසුව එම නිලධාරීන් 70කට කොරෝනා ආසාදිත වුණා. ඊට පස්සේ දැන් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරලා තියෙනවා. නොවැම්බර් 5 තමයි ඒක බාරගත්තේ. දැනට ප්‍රකාශන ස්ටේට්මන්ට් 100කට වඩා අරන් තියෙනවා ඒ ආසාදිතයන්ගෙන්. කොහෙන්ද ආවේ කියලා තාම මේ අවසාන තීරණයක් නැහැ. ඒතකොට අපි පොලිසිය වැඩ කරන වසංගත රෝග විද්‍යාතිනේ තියෙන අනුමැතිය අනුව ඒකින්ද ඒ අනුමැතිය දුන්නොත් පමණයි ඒ පොකුරු වලට පරීක්ෂණ කරන්න පුළුවන්. දැන් CID එකටත් 20 දෙනෙක්ට කොරෝනා හැදිලා තියෙනවා මේ පරීක්ෂණ වලට ගිහිල්ලා. මිනුවන්ගොඩ බ්‍රැන්ටිස් ආයතනයේ 1500න් 400කට PCR පොසිටිව් වුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ 400ට දැන් ඇන්ටිජන් පරීක්ෂණය කරනවා. ඔවුන්ගේ ඉතිහාසය බලන්න, ඔවුන්ට හැදිලා සුවපත් වෙලා වෙච්ච අයද කියලා බලන්න. එතකොට සමහර සේවකයෝ උණ හැදිලා ඉන්නකොට ඒ ආයතන ප්‍රධානීන්ට කියන්නේ නැතුව සමන්ම පැනඩෝල් අරගෙන වැඩ කරලා තිනවා අතිකාල දීමලා ගැනීම සඳහා. ඒකට ඔවුන් ප්‍රකාශන වලින් ඒක කියලා තියෙනවා. ඒතකොට බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදේශිකයින් 8ක් වැඩ කරනවා. එයින් 7 දෙනෙක් 2020 වසරේදී කිසිම අවස්ථාවක රටින් පිට වෙලා ගිහිල්ලා නැහැ. එක්කෙනයි පිට වෙලා ගිහිල්ලා තියෙන්නේ. එයා එංගලන්තයට ගිහින් ඇවිල්ලා තියෙනවා. එයාගේ ඊට පස්සේ මේ හැදුනට පස්සේ එයාගේ PCR කරලා ගිහිල්ලා මෙහාට ඇවිල්ලා PCR කරලා නිරෝධනය වෙලා ඉන්නවා. ඉන්දියාවේ විශාඛපට්නම් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලංකාවේ 500ක් වැඩ කරනවා. ඒ 500න් 341ක් ලංකාවට ආව අවස්ථා තුනකදී ඒගොල්ලන්ගෙන් PCR කළාම 10කට පමණයි පොසිටිව් වෙලා තියෙන්නේ. ඒ 341න් කිසිවෙක් ලංකාවේ බ්‍රැන්ටිස් ආයතනයට ගිහිල්ලා නැහැ. ඉතින් පරීක්ෂණේ පුළුවන් තරම් ඉක්මනට අපි කරලා ඔබතුමාට ඒ විෂය දන්වනවා.
බොහොම ස්තුතියි. වක්ෂණයක්.
ගරු ප්‍රධානායකතුමනි, බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. විශේෂයෙන්ම නිරෝධායන වන බල ප්‍රදේශවල මේ වන විට රජය ලබා දෙනවා රුපියල් 10,000ක භාණ්ඩ මල්ලක්. මේ භාණ්ඩ මල්ල පිළිබඳව ගැටලු ගණනාවක් තිබෙනවා. අපි සම්බන්ධීකරණ කමිටුවල සාකච්ඡා කරත් ඒකට පැහැදිලි ප්‍රතිචාරයක් ජනතාවගේ පැත්තෙන් ලැබිලා නැහැ. විශේෂයෙන් මම කියන්න කැමතියි 10,000ක බඩු මල්ලක් ගැන කිව්වට ඒකෙ තිබෙන්නේ ඇත්ත වශයෙන්ම 7,000ක පමණ බඩු. විශේෂයෙන්ම කඩලවල ගුල්ලෝ පරිප්පු කල්ලි තේචේවා බහුතරයක් අල කුණු වෙලා මේ අනාදී මැසිවිලි ගණනාවක් විශේෂයෙන්ම ජනතාවකින් ලැබිලා තිබෙනවා. මම ඒ ලැබුණු මැසිවිලි කීපයක් හැන්සත්ගත කරනවා, සභාගත කරනවා. නූඩල්ස් කිලෝග්‍රෑම් 5ක් ලැබෙනවා කියලා ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ 2යි. ඒ වගේම සෝයා මීට් පැකට් 5ක් ලබා දෙනවා කියලා 3යි ලැබෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය බරපතල ගැටලුවක්. විශේෂයෙන්ම මම යෝජනාවක් කරන මෙන්න මේ ආකාරයට 10,000ක වටිනාකමකින් යුත් බඩු මල්ලක් වෙනුවට රුපියල් 10,000 ඒ පුද්ගලින්ට ලබා දෙන්නට කටයුතු කරොත් ඒ අවශ්‍ය ප්‍රමිතියට ඒ ප්‍රමාණවත් ලෙස ආහාර ටික ලබා ගන්නට ඒ නිරෝධායනයට ලක්ුණු ජන කොට්ටාස් වලට පුළුවන්. එහෙම නැත්නම් සිදුවෙන්නේ මොකක්ද? විශේෂයෙන්ම මේ භාණ්ඩ මිලට ගැනීමේදී යම් යම් අක්‍රමිකතා සිද්ධ වෙලා අවසානයේ ජනතාවගේ මැසිවිලි වලට උත්තර දෙන රාජකාරිය කරන්න සිද්ධ වෙනවා මේ වර්තමාන රජයේ. නිසා ජනතාවගේ තියෙන ලොකු කුතුහලයක් මේ 10,000 බඩු මල්ලටත් මොකක් හරි බඩුමලු මාෆියාවක් තියනවාද මේවා මිලදී ගැනීමේදී? ඇත්ත වශයෙන්ම මේ නිරෝධායන ලකුණු ප්‍රදේශවල තිබෙන බරපතල ගැටලුවක්. ඒ නිසා මම යෝජනා කරනවා රජයට කරුණාකරලා රුපියල් 10,000ක බඩු භාණ්ඩ ලබා දෙනවා වෙනුවට ඒ රුපියල් 10,000ක මුදල මුදල් හැටියට ඒ ජනතාවට ලබා දෙන්න. එතකොට ඒ අය පාරිභෝජනය සඳහා ලබා ගන්න බඩු ටික ඒ අය ලබා ගන්න. ඒක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. මම පිළිතුරකුත් අපේක්ෂා කරනවා.
හරි, බොහොම ස්තුතියි.